தேர்வன் சரணாய் சிறிது நாட்டமும் அதத் பிரஜா நாளிகா ஒசே சத்திய விமசுமிடல் அக்கிரிமட்ட பலாபுரத்து அப்ப கிய சத்தியே சா கச்சாக்கல அனித்திய சன்யா சூத்திரைய சா ஏ அனித்திய சன்யா சூத்திரேட்ட சம்பந்த கலகி மிம அத்தைய தௌதுகட்ட விக்கிரக கலகி சூத்திரையக்வன மதுபீண்டிக சூத்திரே அப்பகே கௌரவனீய ஆராதனை பிரிகன மெய் பெமினி கொத்தலாவல ஆராட்சக விஸ்வவித்யாலே ஹிதபு நியோஜ்ய உகபலபதி அத்தியனாசே சா தேஸ் விதேசி விசேஷன் ஜப்பான் ஜெர்மனி ஆதி யூரோப்ப ரட்டவன்னி பாவனாவ பிலிபந்த விசேஷ வெடமுழு ஒருத்த சாபாகிவி பாவனாவ இப்ப லோகே புரா பிரச்சலித்த கிரிமட்ட தாயகவு ஏவாகேம மொரட்டு விஸ்வவித்யாலே பாவனாவ பிலிபந்த விசேஷ பாட்ட மாலாவ தெனட கருமின் சுச்சின மாச்சாரி அவீந்திர கொக்கலகி மெத்துமாவ சாதரே பிலிக மாச்சாரி துணி அப்படி கிய சத்தியே இத்தா கெம்புரு பிரவேசேகட்ட உபகினகி ஆக்கிய மா மடத்தின உங்க பௌர்கிலி கெம்பு ஏ மந்திய உப விக்கிரகிரீமட்ட கத்து மூலிக பலவினி ஏ ஏ சாக்சாவுத்துலன அனித்திய என் குமத்திய அண்ண சூட்ட கலஹா விக்கிரக அப்படி மித்தக்கால எத்தட்டும் அச்சரவும் பிரச்சலித்த நோனு தர்ம கருணு வகையா உபத்துமா கே சத்தியே விக்கிரகர தவதுரத தப்பித்த நீ அப்பே சத்திய விமசுமட்ட லக்கிரீமட்ட உற்சாக இஹிதி அப்ப இத்தக்காலயம் அவபோதிச்சிட்டு அனித்தேட வட கெமரு கருண பட புதுமா விஷால் எம்கிசி கதிகார வனுகர் எத்தட்டமா அனித்திய யான பதேட்ட இசே கெமரு மாத்துக்காவ புதுமா குணுக்கரன் விட்ட சியல்லன்ட்டனா மீ அனித்திய பதே தனிக்கொட்ட தபான பே மகாச்சாரத்துவனி ஏ பதியத் சமகம கெட்டகம் தவ பத தேக்க தீனும் அனிச்சிய துக்க அனாத்மா ஏனும் முழு புத்த தஹாமேம சேம தெனக்கதிம அப்ப புதஜனன் மகசே தேசனா கரணுமா மீ சியல்ல த்ரிலக்ஷணேட்டு யட்டக்கொட்ட தக்கிண்டி இசே நம் மீ கெம்புரு அனித்திய துக்க அனாத்மக்கேன பதத்துமே கெம்புரு அர்த்தே நொத்தேரின தாக்கல் அப்படி கிசுவே கிட்ட நீ த்ரிலக்ஷணேட்டு யட்டக்கொட்ட தக்கேம கரணுகி மட்ட தேரேனுவா மட்ட ஒபத்துமா விக்கிரகரப்பு ஹெட்டியட்ட மீ அனித்திய பதே துல த்ரிலக்ஷணே பமனக் நோவே பட்டிச்ச சமுப்பாதி சத்தர் சதிப்பட்டானே வெனி கெம்புரு தர்ம கருணு அடங்குவா மனிசா அப்படி அப்படி அப்ப பிரேட்சக ஜனதா வகை இத்த கௌரவே நில்லா சிட்டுமா மிம சாக்காச்சாமே வெட சட்டன் இதிலேதி மின்மே மிதிக்காலைய செங்கவி திபுணு சமாஜேட்ட வெடிபுர இதியட்ட நொக்கமினி விசேஷேம நிவன் மார்கே கலா சத்யா யமுகிரீமட்ட அத்தியாவசியகரண யம்கிசி சூத்திர சூத்திரானுசாரே பதமேன்ன மே அனித்திய துக்க அனத்தியன பாலி பதவலி விக்கிரகவன அனிச்ச துக்க அனாத்மையான குமந்தை பாதாதி மாச்சாரத்துவம் அது நம்ம பக்துமாகின் இல்லாசிட்டுனா நீ சதியை அப்பி ஏ விக்கிரகரப்போ அனிச்ச சன்யா சூத்திரே யம் கிசி மதக்கிரீம மதக்கரமின் அப்பகி அது சாக்காச்சாவே பிரவேசிட்ட
அந்த அப்படி கேசத்தி அனிச்ச சஞ்ஞா சூத்ரய புத்ரஜானன் மகசே தேசனா கிரபு சூத்ரய அப்பிட்டு தஹம போயன்னோன ගොකුල් මහත්තය අපේ අර්ථ දැක්වීම දෙනවට වඩා බුදුරජාණන් වහන්සේ කොහොමද මේවා අර්ථ දැක්වේ? මේ සූත්‍ර පිටකේ පුරාම ඒ වගේ දේවල් දකින්න පුළුවන්. මේ දැන් අනිච්ච සංඥාව වඩන්න කියලා ගාක් තැන්වල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි හොයන්න ඕන මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිච්ච සංඥාව? එතකොට ඒකට හොඳම පිළිතුරක් උන්වහන්සේම දෙනවා මේ අනිච්ච සංඥා සූත්‍රය කියන එකේ. අපි ගිය සතියේ සාකච්ඡා කළා. ඒක තියෙන්නේ සංයුක්ත නිකායේ තුන කොටස කන්ද සංයුක්ත කියන කන්ද සංයුක්තේ පුප්ප වර්ගයේ 10 වෙනි සූත්‍රය, අනිච්ච සංඥා සූත්‍රය. මේක තමයි කියවන්න වටින බොහොම සරලව විස්තර කරපු සූත්‍රයක් කියලා මට හිතෙන්නේ. අපි ගැඹුරු අදහසක් කිව්වට මේක එච්චර ගැඹුරුමත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? අනිච්ච සංඥා. ඒක අපි ඉතින් වෙන වෙන අදහස් දරාගෙන හිටියොත් අපිට ඒක ගැඹුරු වෙනවා. හැබැයි මේ අදහස එච්චරම මං හිතන්නේ මේ ගැඹුරුයි කියලා තේරුම් ගන්න බැරි දෙයක් නෙවෙයි. ඕනම කෙනෙකුට මේ කියලා තියෙන්නේ මොකද්ද කියලා බැලුවොත් තේරුම් ගන්න පහසු කරුණක්. ඉතින් මෙතන මේ සූත්‍රයේදී කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද කෙලස් දුරු වෙන්නේ කියලා උන්වහන්සේම ප්‍රශ්න කරලා උන්වහන්සේම පිළිතුරු දෙනවා. ඒකයි මේකේ වැදගත්කම. කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කෙලස් දුරු වෙන්නේ? එතකොට ඊළඟට අනිච්ච සංඥාව වඩන්න කියලා මේ ජාති පහකට පංච උපාදානස්කන්ධය කියලා අපි දන්නවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔය පහටම අනිච්ච සංඥාව වඩන්න කියලා. ඊළඟට උන්වහන්සේෙන් ප්‍රශ්න කරනවා කොහොමද මේ අනිච්ච සංඥාව වඩන්නේ? රූපේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? වේදනාවේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? ඔය විදිහට ඒ ජාති පහේම ප්‍රශ්න කර කර පිළිතුරක් දෙන්න. එතකොට අපි සාකච්ඡා කළේ විශේෂයෙන් රූපේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද? එතකොට බලන්න කියනවා කරුණු තුනක්. ඒක පාලියෙන් තියෙන්නේ ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගම කියන විදිහට. එතකොට ඉති රූපං කියන එක අපි විස්තර කළා මොකද්ද රූපේ. එතකොට ඒක සරලව අපි රූපේ කියලා මොකක් හරි ගාර ගන්නවා නම් මෙන්න මේකෙන් පටන් ගන්න. ඉති රූපං ලෝකෙට ඉති රූප ගොඩාක් තියෙනවා. ඒ ඕනම රූපයක් අපි විදර්ශනය කරන්න පටන් ගන්න මෙන්න මේකයි රූපය.
එතනට අපි කොටසක් එකතු කරත් ඒ රූපය කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ මාචරතුමා රූප රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ රූප ධම්ම රූප යන කරුණ.
ඔව් ඒ ටිකත් රූප. ඔබතුමා සඳහන් කළේ අපේ ආයතන පහකට අරමුණේ ඇසට නම් රූප රූප, කනට නම් ශබ්ද රූප, නාසයට නම් ඝාන රූප, නැත්නම් ගන්ධ, දිවට නම් රස රූප, කයට නම් පොට්ටබ්බ රූප. එතකොට ඒ පහ වැටෙන්නේ රූප ගණයට. මොකද ඒක රූපයක් කියලා අපි සාමාන්‍ය කෙනාට හිතා ගන්න පුළුවන් පිළිගන්න. ඒ පහ විතරක් නෙමෙයි, ඒ පහ ආරමුණු කරන ආයතන පහත් රූප. කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පහත් රූප. ඒකට අරමුණු වෙන ඒකට අපි කියනවා බහිද්ද.
අජ්ජත් සහ බහිද්ද වශයෙන්.
අජ්ජත් සහ බහිද්ද. අජ්ජත් රූපේ ඇස, බහිද්ද රූපේ රූපේ. අජ්ජත් රූප කන, බහිද්ද රූපේ ශබ්ද. ඒ විදිහටත් වර්ග කරනවා. එතකොට ඒ එතන ඒ පහයි පහයි 10ක් වෙනවනේ. දස ආකාරයකට මේ රූපය වර්ග කරලා තියෙනවා උන්වහන්සේ.
ඔව්. ඔබ මට මාචරිතුමා කියපු දේ පැහැදිලි. නමුත් අපිට නපුරුදු වචනයක් මාචාර්යතුමා අරගෙන ඉන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන්නේ.
ඔව්. එතන තමයි දැන්
ඔන්න තමයි මට හිතෙන්නේ මාචාර්යතුමා සැඟවුණු කරුණ තියෙන කියලා. ගැඹුරු කියලා මා විග්‍රහ කරන්න උත්සාහ කරේ. ඒක අපිට ගැඹුරු. අපි තාම මේ සමුදය පිළිබඳ විග්‍රහ කරා, අධ්‍යයනය කරා මදි කියලායි මට හිතෙන්නේ. සමුදය සහ ඊට පස්සේ ඔබතුමා විග්‍රහ කරන අත්දැකීම.
ඔව්.
ඒකට එහෙනම් මේ ලෝකයේ සකස් වෙලා තියෙන ආචාරතුමා එනම් අර කියපු රූපත් සම. එනම් මේ රූපයන්ගේ අනිත්‍ය දැකින්න පුළුවන් මානසික ශක්තියක් ප්‍රඥාවක් ඥානයක් පහළ වුණා අපිට සියල්ලම ලියන්න පටන් ගන්න කියලා.
ඒක බුද්ධ උපදේශය අනුව එහෙම වෙන්නම ඕන. එතකොට මේ කොහමද අනිත්‍ය සංඥාව වඩන්නේ? එතකොට මේ කරුණු තුන හොයන්න. ඉති රූපං කියන්නේ මොකද්ද? ඉති රූපස් සමුදය කියන්නේ මොකද්ද? ඉති රූපස් අත්ංගමෝ කියන්නේ මොකද්ද? කියන්නේ මේ කරුණු තුන දැනගත්තොත් ඔන්න එයා රූපේ අනිත්‍ය සංඥාව වඩන්න සුදුසු කෙනෙක් වෙනවා. අනිත්‍ය සංඥාව වඩන්න සුදුසු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙලෙස් දුරු වෙන විදිහේ අනිත්‍ය සංඥාව. ඒක උන්වහන්සේමයි දේශනා කරන්නේ මේ අනිත්‍ය සංඥා සූත්‍රේ. මේ කියවලා බලන්න පැහැදිලිව තියෙනවා. කෙසේ වැඩන අනිත්‍ය සංඥාවෙන්ද කෙලෙස් දුරු වෙන්නේ කියලා අහලා ඒ රූපේ කොහොමද අනිත්‍ය සංඥාව වඩන්නේ? ඒතකොට ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගම කියන කරුණු තුන. එතකොට දැන් මේකේ ඉති රූපං කියන එක අපි දැන් රූප කියන එක කෙටියෙන් අඳුරගත්තා. මේ ඇහැට අරමුණු වෙන රූප, කනට අරමුණු වෙන රූප, නාසයට, දිවට, කයට අරමුණු වෙන රූප. ඒ විතරක් නෙමෙයි. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන්නේ රූප. මම හිතන්නේ ඔක ඕන කෙනෙක් පිළිගන්න සරල දෙයක්. ඒකයි මම මේ ගැඹුරු නෙමෙයි කිව්වේ. ඒකට Tamanට මොනවා හරි රූපයක් තියෙනවා නම් ඒක තමයි රූප. එතනින් පටන් ගන්න. මේක එහෙම නැතුව මේ අමුතු ලෝකයක් ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි ජීවත් වෙන ලෝකේ. අපි ලෝකය කියලා දෙයක් කියනවාද? ඒ ලෝකේ ගැනමයි උන්වහන්සේ දේශනා කරන්නේ. හැබැයි අපි දන්න ලෝකය ලෝකයාට ඇත්ත. ඒ පවතින ඇත්ත නෙවෙයි, යථාභූත ස්වභාවය නෙවෙයි. ඒ යථාභූත ස්වභාවය තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්වලා දෙනවා. අපි ආර්ය ශ්‍රාන්තික මාර්ගය කියන ආර්ය මාර්ගය නැත්තම් ඒක වඩනකොට සතර සතිපට්ඨානිය අවබෝධ වෙනවා, පටිච්ච සමුප්පාදය දකිනවා. ඔද කෙනෙක් පටිච්ච සමුප්පාදය දැක්කොත් තමයි ධම දැක්කන්නේ. ඒකම මේ
ඉසේ ධම දැකපු පුද්ගලයා තමයි බුදුනාසේ දේශනා කරපදී බුදුන් දැකිනවා.
ඔව්. ඒකම මාර්ගයේ පැහැදිලිවම තව කෙනෙකුට කියන්න ඉඩක් තියලා නැහැ වෙන මාර්ග. ඒ කායන වයන් වික්ක වේමග්ගෝ සත්තානං විසුද්ධියා කියලා මේ එකම මාර්ගයයි සත්වයාගේ විසුද්ධිය පිණිස තියෙන්නේ. මොකද්ද යදිදං චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨාන කියලා මාර්ගයේ දේශනා කරලා තියෙනවා. ඒත් අපි වඩනවා නම් වඩන්න තියෙන්නේ ওই මාර්ගය.
එන ආචාර්යතුමා මේ කියන දන්නේ අනිත්‍ය සංඥාවන් කුමක්දයි හරියට නොදන්නා කෙනෙකුට මේ කියන සතර සතිපට්ඨානයේ වැඩිමක් පිළිබඳ
ඒක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි සතර සතිපට්ඨානේ ඒ හතරක් තිබුණාට ඒ ඕනම එකක බැලුවොත් ඒ භාවනාව පටන් ගන්න සතිපට්ඨාන භාවනාව පටන් ගන්න සමුදය ධම්මානුපස්සී කියන තැනින්. මොකද දැන් කායනුපස්සනාව ගත්තොත් කායනුපස්සනාව භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලා ඉති රූපං කොටස තියෙනවා. ඒ කියන්නේ මේ අජ්ජත් රූපේද බහිද් රූපේද කියලා අඳුර ගන්නවා. ඒක ඉති රූප. හැබැයි ඒක භාවනාව නෙමෙයි, රූපේ මොකද්ද කියලා දැනගන්න එක. ඒ ලෝකෙට අයිති මට්ටම. ඊළඟට ඒක ඇත්ත දකින්න නම් කායනුපස්සනාව වඩන්න.
ඒ කියන්නේ මාචර්තුමා කියන්නේ සතර සතිපට්ඨානයේ කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මේ ආකාර තුනටම පොදු ගුණාකාරයක් පොදු දේශනාවක් බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒක තමයි මේ කියන සමුදය ධම්මානුපස්සවා කියන
සතිපට්ඨාන හතරම හොඳට විමසලා බැලුවොත් ආරම්භයේ තමයි සමුදේ ධම්මානුපස්සී.
ආරම්භය.
ඒ කියන්නේ භාවනා කොටස ආරම්භය.
ඒක තමයි
භාවනා කොටස පටන් ගන්න කොහොමද කියලා විස්තර කිරීමක් තියෙනවා සතිපට්ඨානයේ. සතිපට්ඨාන භාවනා කියන කොටස පටන් ගන්න يعني කරන්න කෘත්‍යයක් කියනවනේ. ඒක පටන් ගන්නේ සමුදේ ධම්මානුපස්සී කියන තැන. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති.
එතකොට
ඒ කරන්න වැඩක් කියන්නේ
එතනට එන තුරු වඩන
එතෙන්ට එන තුරු මොකේද කායනුපස්සනාව වඩන්නේ කියන එක අඳුර ගන්න. දැන් අපිට අරමුණ අඳුර ගන්න ඕනේ නේ භාවනාවක් කරන්න. ඒ අඳුර ගැනීමට පරිසරයේ හදන එක තමයි එතෙන්ට එනකම් වෙන්නේ. ඒක මම කියන්නේ දැන් ඉති අජ්ජත්තං වා කාය කායනුපස්සී විහෙරති කියලා කියනවා. ඒතර මෙන්න මේක අජ්ජත්ත කය කියලා අපි අඳුර ගන්න ඕන මොකක් හරි. හරි හෝ වැරදි හෝ තමන් දැනට ඉන්න தത്വෙට අජ්ජත්ත කය කියලා හිතෙන්නේ මොකද්ද? ඊළඟට ඉති බහිද්දාවා කාය කානුපස්සීරතේද බහිද්ද කයක් බහිද්ද රූපයක් කියලා හිතෙන්නේ මොකද්ද? එතනින් පටන් ගන්න. ඒ පටන් ගන්නේ දැන් අරමුණ අඳුර ගන්න එකනේ කරන්නේ. ඊළඟට ඒක නෑ තාම මේ මේ දැන් භාවනා කරන්න මොකක්ද අපි භාවනාවට යොදා ගන්න කියන එක. මොකද්ද මේ විදර්ශනයට යොදා ගන්න? එතකොට ඒක අජ්ජත් රූපේ වෙන්න පුළුවන්. අපි හිතමු ශරීර රූපේ කියලා. අජ්ජත් රූපේ. එහෙම නැත්නම් ඔය ඉදී තියෙන ඕනම රූපයක්. ශරීර වෙන්න පුළුවන්, පණ ඇති ඒවා වෙන්න පුළුවන්, පණ නැති ඒවා වෙන්න පුළුවන්. මේ ලෝකෙට ඇවිත්ී දැන් අපි කිව්වනේ අර අජ්ජත් කියනකොට ඇස කන නාසය දිව ශරීරය කියලා. ඒ ටික ඔක්කොම මේ ශරීරය තුලදී තියෙනවා. එතකොට ඒවට අරමුණු ඒවා, අරමුණු වෙන ඒවා අපි පිළිගන්නේ දැනට. එහෙන් දකින්න ඒවා කොහෙද තියෙන්නේ? ශරීරය තුලද එළියද? එළිය. එතකොට ඒවා බාහිර. එතකොට ඇහැට අරමුණු වෙන සීරම බහිද්දද? එතන තමයි ලෝකයා ඉන්නේ. මේ මේ ඇත්ත ඇති හැටි නෙවෙයි මතක තියාගන්න. කෙනෙක් ඉන්න තැනින් පටන් ගන්න එයාට තියෙන රූප. එතකොට ඒවා බාහිර රූප වෙන්න පුළුවන්. තමන්ගේ ශරීරයට අයිති රූප වෙන්න පුළුවන්. තේ ශරීරයට අයිති ඒවා තමයි අර ඇස කන නාසය දිව ශරීරය කියලා අපි ඕන කෙනෙක් පිළිගන්නවා. මේ ශරීරය තමයි ওই ටික තියෙන්නේ. දැන් ඇහැ තියෙන්නේ තමන්ගේ ශරීරයේ මිසක් එළිය නෙමෙයි නේද? එතකොට අජ්ජත්තයි අපිට බෑනේ ඇහැ ගෙදර තියලා එන්න. යන යන තැන ඇහැ අරන් යන්න. එතකොට ඒ කියන ටික අජ්ජත්තයි. මම වෙන විදිහකට මේක තේරුම් ගන්න කියන්නේ. එතකොට මේ අජ්ජත්ත කියන්නේ තමන්ගේ, තමන් ළඟ නේද, තමන්ගේ ශරීරයේ කියලා ඔය විදිහට සරලව ගන්න පුළුවන්. එතකොට බහිද්ද කියන්නේ ඒකට අයිති නැති ඒවා. එතකොට ඇහෙන් දකින්න ඒවා එතකොට අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ බහිද්ද. ගැඹුරට යනකොට පොඩි පොඩි වෙනස්කම් එනවා. පටන් ගන්න මේ දැනුම ඇති. එතකොට කන කියන එක අපි අජ්ජත්ත ආයතන. කනට අරමුණ වෙන සද්ද සීරම බහිද්ද. ඔව් ඊළඟට නාසය කියන්නේ අජ්ජත්ත. මේ ගන්ධය කියන්නේ බාහිරෙන්නේ එනවා කියලා අපි පිළිගන්නේ. එතකොට බාහිර රූප. ඒ වගේ දිව අජ්ජත්තයි, දිවේ වදින රස, දිවට අරමුණු වෙන රස බහිද්දයි. කය අජ්ජත්තයි, ඒකේ හැපෙන මොනවා හරි තියනවා නම් පොට්ටබ්බය බහිද්දයි. ওই විදිහ මේ බොහොම සරල වර්ග කිරීම. අජ්ජත්ත බහිද්ද. රජ්‍යත් ආයතන කියලා නමක් දෙනවා ඇස කන නාසය දිව ශරීරයට. බහිද්ද ආයතන කියලා දෙනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ. ඔව් මන ධම්ම දෙකක් තියෙනවා. අපි දැන් මේ රූපය ගැන, කය ගැන කතා කරන හින්දා මේ පහ ගත්තහම පටන් ගන්න පහසු. ඔව් ඒක කායන පස්සනාවේදී ඉති අජ්ජත්තං ආකායකානුපස්සී විහෙරති බහිද්දාවා කාය කාණකස්සී විහෙරති කියන. එතකොට ඒක කොහමද දැන් අනිච්ච සංඥාවට සම්බන්ධ වෙන්නේ කියලා. එතෙන්ට එන්නේ දැන් මේ මේ ඉති රූපං කියන එක තෝරගත්තට පස්සේ ඉති රූපස්ස සමුදයෝ කියන එක හොයන්න තියෙනවානේ. ඒකම තමයි සතිපට්ඨානේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කියන්නේ කයක් තියනවා නම් ඒකේ සමුදය ධර්මයේ දකිමින් විහෙරණය කරන්න වාසය කරන්න. සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඒ තමන් තෝරගත්ත කයෙහි දැන් සමුදේ හොයාගන්න කියලා මම කියන්නේ.
හට ගැනීම.
ඔව්. හට ගැනීම කියනකොට නෑ ඒක තමයි. දැන් අපිට එන සිංහල තේරුම් තියෙනවා. සමුදේ කියන්නේ හට ගැනීම කියලා. එතකොට ඒක අපි ගිය සතියේ මම ගත්ත එක තැනකින් සමුදේ කියන වචනේ එදෙන තැනක් ගන්නත තව සූත්‍රවල කොහේ හරි සමුදේ වචනේ එදෙනවා නෑ එතනින් ගන්න. ඒතර හැමෝම අහලා තියෙන තැන චතුරාර්ය සත්‍ය. දුකයි දුක්ඛ සමුදය. නේද? එතනින් තේරුමක් ගන්න පුළුවන් මොකක්ද මේ සමුදේ? දුක කියන එක එකක්. දුක්ඛ සමුදය කියන්නේ දුක හට ගැනීමද හටගත්තේ ඇයි කියන එක. දුකයි දුක්ඛ සමුදයයි. එතෙන්දි පේනවා දැන් අපි අහලා තියෙන දුක මොකද්ද? දුක්ඛ සමුදය කියනකොට එක තණ්හාව කියලා විස්තර කරනවා. එතකොට දුකයි තණ්හාවයි කියවහන් ಜಾති දෙකක්. එතකොට තණ්හාව කියන්නේ දුක හටගන්න හේතුව. දුක හටගත්තේ ඇයි? එතකොට තණ්හාව නිසා දුක හටගන්න. එතකොට දැන් අපිට සමුදය කියන එක පොඩ්ඩක් ගැඹුරට හිතන්න වෙනවා. රූපයේ සමුදය කියනකොට රූපය හටගත්තේ කොහොමද කියන කරුණ. රූපේ හටගත්තා කියන එකේම සමහර විට මේ අර්ථේ වැහෙන්න පුළුවන්.
හටගෙන ඉවරයි.
හරි හටගෙන ඉවර හරි හටගත්තා කියන එක රූපේ හටගත්තා කිව්වට අපි සමුදය දැක්කේ නෑනේ. ඒ කියන්නේ මේ හටගත්තේ ඇයි කියලා දැක්කේ නෑනේ. හටගත්තේ කොහොමද?
කුමක්ද කියන්නේ? කුමක් නිසා හටගත්තාද කියලා දැක්කේ නෑ.
ඒ කුමක් නිසාද කියන එක දැක්කොත් තමයි සමුදය ධම්මානුපස්සී වෙන්නේ. රූපේ හටගත්තා කිව්වට සමුදය දැක්ක නෙවෙයි. ඒ හටගත්තා කියන අපි කලින් තිබුණේ නැති එකක් දැන් තියෙනකොට ඔන්න හටගත්තා. ඒකට කියනවා පෙර නොතිබීම හටගත්තා. ඒ අර්ථෙත් ගැලපෙනවා මේ සාමාන්‍ය කතාවට. හැබැයි දැන් අපි බුද්ධ දේශනාව තේරුම් ගන්නකොට දැන් අර වගේ ඒ වචනේ යෙදෙන තව තැනකින්වත් අපිට අර්ථේ වටහා ගන්නවා.
මං දැන් තුමතු වගේ අපි මෙතෙක්කල් අහලා තියෙන්නේ හටගත්තා. වැරෙන තිබීම හටගත්තා.
ඔව්. ඒක ඉතුරු නැතුව නිරුද්ධව.
නිරුද්ධුණා කියන එක තමයි. නමුත් එතෙන්දී
ඒකත් නැතක තියාගෙන බුද්ධ දේශනාවක්මයි. අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති කියලා කියනවා. ඒ කියන්නේ වැරෙන තිබීම හටගන්නවා. ඉතුරුක් නැතුවම නිරුද්ධ වෙනවා. ඒ කතාවත් හරි. එතකොට හැබැයි දැන් එක කරුණක් දැක්කා කියලා සේරම අවබෝධ කළා කියලා හිතන්න එපා. මේ ධහමේ ගැඹුරින් ගැඹුරට තමන් ඉන්න තැන ඉඳන් තව ටිකක් එහාට යන්න තියෙනවා. එතන ඉඳන් තව ටිකක් එහාට යන්න තියෙනවා. එතකොට අපි මේ පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා දකින්න එක හරි. දැන් ඊළඟට අපි ඔක ගලපන්න ඕන. දැන් සතර සතිපට්ඨානේ වැඩෙනවාද? චතුරාර්ය සත්‍යය එතන තියෙනවාද? පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙනවද කියන ඒවට දහමට ගලප ගලප බලන්න. එතෙන්දී දැන් සතිපට්ඨාන භාවනාවේ මම ඒක නැවත නැවතත් කියනවා ආරම්භයේ සතිපට්ඨාන භාවනාව ආරම්භයේ තමයි සමුදය ධම්මානුපස්සී කියන දේ. කායනුපස්සන සතිපට්ඨානේ ආරම්භයේ කයක් තෝරගත්තට පස්සේ කොහොමද ඒකේ සතිපට්ඨානේ වඩන්නේ නැත්නම් කායනුපස්සනව වඩන්නේ? ඒ කයෙහි සමුදය ධර්මය දකින්න. සමුදය ධම්මානුපස්සී. පස්සී කියන්නේ දකින්නවා. සමුදය ධර්මය හටගත්තේ කොහොමද කියලා දකින්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ කයෙහි කියන එක තමයි
අපි තෝරගත්තු
කයෙහි සමුදය ධර්මයේ දකින්මින් විහෙරණය කරන එකට තමයි කායනුපස්සනාව කියන්නේ. කායේ කායනුපස්සී විහෙරති කියන එක විස්තර කරන්න පටන් ගන්න යතන. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට එතනම ඒක අනිත් පැත්තත් බැලුවොත් කෙනෙක් සමුදය ධර්මයේ දකින්න නැත්තම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාරපු කායනුපස්සනාව වඩන්න පටන් ගත්තේ නැහැ. ඒක දහමට ගලපලා ඕන කෙනෙකුට බලන්න පුළුවන්. පැහැදිලි බුද්ධ දේශනාව සතිපට්ඨානේ තමයි එකම මාර්ගය. ඒක පටන් ගන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතකොට මේක බලන්න මේ අනිච්ච සංඥාවත් එක්ක කොච්චර ගැළපෙනවද? ඉති රූපං ඉති රූපස්ස සමුදය. මේකයි රූපේ, මෙන්න මේකයි රූපේ සමුදය. ඉතින් මේ කායනුපස්සනාවල මේ කියන්නේ රූපය ගැන බලද්දී ඉති රූපං ඉති රූපස්ස සමුදය කියන එක අපිට කායනුපස්සනා සතිපට්ඨාන එක්ක හරියටම ගැළපෙනවා.
සතිපට්ඨාන මේ කතාව බලන්න.
ඔව්. සතිපට්ඨානේ පටන් ගන්න හැටි සමුදය ධර්මානුපස්සී වෙන එක තමයි මේ අනිච්ච සංඥාවෙත් වෙන්නන්නේ. එතකොට රූපයේ අනිච්ච සංඥාව වඩනවා කියන්නේ රූපය මොකද්ද? රූපය හටගත්තේ කොහොමද කියලා බලන එක. ඒ ආරම්භය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ওই විදිහට. එතකොට අපිට ඕන දෙයක් කරනවට වඩා අපි බුද්ධ දේශනාවට අනුව ඒ දේ වඩන්න උත්සාහ කළොත් මම හිතන්නේ ඒක තමයි කරන්න ඕනේ. ඒක තේරුම් ගැනීම සඳහා තමයි අපි මේ ගොඩක් වෙලාවට සූත්‍ර ගොඩාක් තියෙන හින්දා සැඟවිලා තියෙනවා. එතකොට මේ වැදගත් කරුණු තියෙන සරල සූත්‍ර තියෙනවා. මේ ගැඹුරු දේවල් නෙමෙයි. එතකොට අනිත්‍ය සංඥාව මොකක්ද කියලා විස්තර කරන සූත්‍රය බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඉතින් අපිට අර්ථ දක්වන්න ඉඩක් තියලා නැහැ. නෝක හොඳට තේරුම් ගන්න.
නමුත් මේ මාචරිතුමනේ උතුමායම සරලව අර්ථ දක්වන්න උත්සාහ කරාට මේ පටිච්ච සමුප්පාද කියන මෙන හේතුප්‍රත්‍ය කොහොමද?
ඔව් අපි බලමු. දැන් පටිච්ච සමුප්පාදයට මේක ගැලපෙන්නේ. දැන් මම පෙන්නන්නේ සතිපට්ඨානෙට ගැලපෙන හැටි. දැන් අනිච්ච සංඥාව කොහොමද පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ? ඊළඟට චතුරාර්ය සත්‍යයට ගැලපෙන්නේ. අන්න එහෙම තමයි හොයන්නේ. එතකොට දැන් පටිච්ච සමුප්පාදේ කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පන්න බව කියන්නේ කරුණු දෙකක් අතර තියෙන යම්කිසි සම්බන්ධයක්. පච්චයා කියන එකයි නිරෝධා කියන එකයි. එතකොට හේතුවයි ඵලයයි අපි ගත්තොත් ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් කියන්නේ හේතුව, ඉදං කියන්නේ ඵලය. එතකොට මේ හේතුවයි ඵලයයි මේ විදිහට දෙකක් කියලා ගත්තොත් මේ ඇති කල්හි මේ වේ කියන ධර්මතාවය. මේ ඇති කල්හි මේ වේ.
ඒ කියන්නේ හේතුව ඇති කල්හි ඵලය වේ කියන්නේ.
ඔව්. හේතුවයි ඵලයයි ගත්තොත් හේතුව ඇති කල්හි ඵලය වේ කියන සම්බන්ධතාවයේ පටිච්ච සමුප්පාදේ මේ හටගන්න පැත්ත. ඊළඟට නිරෝධ පැත්ත වෙනම විස්තර කරලා මේ නැත්තම් මෙය වෙන්න බෑ. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්මින් අසති ඉදං නහෝති.
හේතුව නැති කල්හි ඵලය
නහෝති කියන්නේ ඒක හටගෙන නැහැ.
හටගෙන
නැහැ. ඔව්. හටගෙන නැහැ. ඉපදිලා.
ඉපදිලා. හේතුව නැත්තම් ඉපදෙන්න
සමුදේ යෙදුන්නේ නැත්තම් ඵලය ඉපදිලා නැහැ. ඉතින් මේකයි වැක්කේ මේක මේ ගැඹුරුයි කිව්වට හරි සරල දෙයක්. කියන්නේ මේ කියන කරුණ. මේ ඇති කල්හි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. ඉතින් ඒ මේ ධර්මතාවේ හරි සරලයි. හැබැයි අපි අපේ තේරුම් දාන්න ගියොත් මේක ඊට වඩා ගැඹුරු වෙනවා. එතකොට ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති.
මම දැමත් ඒකට එකඟ නෑ මේ සරලයි කියන ඔබතුමාගේ වචනෙට. නමුත් මේක සරල බව තේරෙන්න නම් ක්‍රමානුකූලව ග්‍රහණය වුණොත් ඒක සරලයි කියලා තේරෙනවා.
ඔව් ඒක අපි දක්ෂ වෙන්න ඕන හැමතිස්සෙම අපේ අදහස පැත්තක තියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කොහොමද කියන්නේ. මොකද අපි දන්න දෙයම නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අමුතුවෙන් බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. මෙච්චර මේ ශන සම්පත්තියක් ලැබුණේ ඇයි? පෙර නොඇසු විරු දහමක් කියලා උන්වහන්සේම කියන්නේ ඇයි? ඊළඟට මේක මහා කලාතුරකින් ලැබෙන ශන සම්පත්තියක් දහමක් අහන්න ලැබෙන එක. එතකොට තව විදිහට කිව්වොත් මේ ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බුරු කියලා තියෙනවා. එතකොට මේ අපිට ඇත්ත ආර්ය දර්ශනයේ දකිනකොට බොරු. තව විදිහට කිව්වොත් මේක උඩුගම් බලා පීනන වැඩක් කියනවා. සරල මේ ප්‍රවාහය නෙමෙයි මේ.
චතුමනි මේ අතුකන් චූටි විනාඩි 5කට යහපතිද මේ කියන හැටියට දුක්ඛය තුන් ආකාරයකට බුදුන් වහන්සේ විග්‍රහ කරන දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛය සංඛාර දුක්ඛය කියලා. එහෙනම් මේ ඔබතුමා මේ විග්‍රහ කරන්න උත්සාහ කරන්නේ මේ සංඛාර දුක්ඛය පිළිබඳ නේද?
ඔව්. අපල මහත්තයා දැන්ට එන්න කලින් දැන් අර පටිච්චසමුප්පාදයට ගලපන්න කිව්වනේ.
ඔව්.
පටිච්චසමුප්පාද මොකක්ද කිව්වට මේ අනිත්‍ය සංඥාව ගැලපුවේ නැහැනේ. අපි එතෙන්ටත් ආයි මතක් කරමු. එතකොට පටිච්චසමුප්පන්න බව කියන්නේ මොකද්ද? ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. ඔක තමයි පච්චය. ඈ පටිච්චසමුප්පාදේ අපි අර මේ අවිද්‍යා පච්චය සංඛාර, සංඛාර පච්චය විඥාන. ඔය විදිහට අහලා තියෙනවා. ඒකේ Nirodha පැත්තේ ඉන්නේ අවිද්‍යා Nirodha, සංඛාර Nirodha. සංඛාර Nirodha, විඥාන Nirodha. එතකොට මේ පත්‍ය කියන එකයි Nirodha කියන සම්බන්ධෙට තමයි මේ පටිච්චසමුප්පන්න බව කියන්නේ. එතකොට කෙනෙක් පටිච්චසමුප්පාදි දකින්නවා කියන්නේ ඔන්න ඔය මේ ಜಾති දෙකක් අතර තියෙන
සම්බන්ධය.
ඔව්. නිකම්ම හේතුඵලයි කියනවට වඩා එහාට යනවා පටිච්චසමුප්පන්නයි කියනකොට. ඇයි? මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය. එතකොට අපිට හේතුවයි ඵලයයි වෙන වෙනම එකක් වෙනමයි අනිත් එක වෙනමයි කතා කරන්න බෑ. ඒ දෙක එකට එකක් වෙන් කරන්න බෑ. දැන් මේ එලියක් කෙනකොට අපි අත දැම්මොත් අතේ හෙවණැල්ලක් වැටේ.
අත
නැත්. ඒ කියන්නේ හෙවණැල්ල තියෙන මොහොතේ අනිත් හේතු ටික ඒ මොහොතේම යෙදිලා තියෙනවා. ආලෝකේ නේක අත ඊළඟට ඒ හෙවණැල්ල වැටෙන තැන කියන සිද්ධි තුනම යෙදෙන තැනක විතරයි හෙවණැල්ල ගැන කතා කරන්නේ. එතකොට මේ හේතු වලින් ඵලය වෙන් කිරීමේ හැකියාවක් නැහැ. හේතු යෙදිලා තියෙන මොහොතේමයි ඵලය ගැන කතා කරන්නේ. එකකට එකක් වෙන් කරන්න බෑ. ඒකයි මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවය.
තවදුරටත් ඒක
එතකොට කම්ම හේතුඵල කිව්වොත් සමහර විට පටිච්ච සමුප්පන්න සම්බන්ධය නැති වෙන්න පුළුවන්. අපේ හිතම හේතුව වෙනම තියෙනවා. හේතුව කතා කරනකොට ඵලය නැහැ. ඉපදිලා. ඊළඟට ඵලය කතා කරන්න පුළුවන් හේතුව නැතුව. දැන් ඔය සරල උදාහරණ මේ ලෝකේ ඕන තරම් තියෙනවා. දැන් හාල් වලින් බත් ඇති වෙන්නේ. හරි? එතකොට හාල් නිසායි බත් කාටවත් බොරු කියන්න බෑ. හැබැයි මේ දෙක පටිච්ච සමුප්පන්නද කියලා ඇහුවොත් තමයි දැන් මේක තව ටිකක් පැහැදිලි. දැන් හාල් තියෙනකොට බත් තියනවද එතන? නැහැ. ඊළඟට බත් තියෙනකොට එතන හාල් තියනවද? නැහැ. ඒ කියන්නේ මේ ඒ හේතුවයි ඵලයයි වෙන වෙනම ඒවට පවතින්න පුළුවන්.
ඒවා මේ ලෞකික
බත් වලට පවතින්න පුළුවන් හාල් නැතුව. හාල් වලට පවතින්න පුළුවන් බත් නැතුව. එතකොට ඒකේ පටිච්ච සමුප්පන්න සම්බන්ධය නැහැ. හේතුඵල සම්බන්ධය
තියෙනවා.
ඒකට හේතුඵල සම්බන්ධය ලෝකෙට අයිති මේ පටිච්ච සමුප්පාදේ තමයි බුදු කෙනෙක් පෙන්නන්නේ. ඒතර පටිච්ච සමුප්පන්න බව කියනකොට අපිට හාලුයි බතුයි උපමාව ගැලපෙන්නේ නැහැ. හැබැයි මේ හෙවණැල්ල කියන උපමාව ගැලපෙනවා. ඒකද හෙවණැල්ල අපිට වෙන් කරන්න බෑ හේතුවනේ. හේතුන්ගෙන් තොරව හෙවණැල්ල කොහෙවත් අරන් යන්න බෑ නේ. පැහැදිලි නේද? බත් එකක් නෑ අරන් යන්න පුළුවන්. කාල් නැතුව.
අපිට පොඩ්ඩක්
අර වචන ටික සති ඉදන් හෝති කියන්නේ ඔය හේතුවයි ඵලයයි එකට යෙදෙනවා. ගිනි කූරක් ගිනි පෙට්ටියේ ගහනකොටම ගිනි දැල්ල තියෙනවා. අන්නේ වගේ ඒ කරුණු ටික ඔක්කොම එක මොහොතේ එකතන යෙදෙනවා. ත්‍රිමස්මින් සති ඉදන්නෝ ත්‍රිමස්මින් අසති ඉදන්නහෝති කියන ධර්මතාවය. එතකොට මේ ලෝකෙට ඇති ඕනම දෙයකට ඔන්න දැන් ධහමේ පැහැදිලි කරනවා මේවා සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාවත්. අපි අජ්ජත් බහිද්ද කියලා කතා කළානේ. අජ්ජත් ආයතන හැම එකක්ම සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාවත්. බහිද්ද ආයතන හැම එකක්ම මේ ධර්මතාවයට යට. මොකද්ද සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍ය. එතකොට මට විනාඩියක් දෙන්න ඊට කලින්. තාම මම අර කියලාුවේ නෑ අනිත්‍ය සංඥාවට පටිච්ච සමුප්පන්නයි.
මේක තමයි
සවහින්න ඕනේ. මේක මේ
ඉච්ඡතම
මොකද මේ දහම අර තනින් තනින් හොයන්න ගියොත් මේක ආයේ පැටලෙනවා. එහෙනම් දැන් පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්නකොට මේ ඇති කල්හි නෙවේ කියන ධර්මතාවය තේරුම් ගන්නවා. එතකොට දැන් අපි මේ සමුදය ධම්මානුපස්සී වීම තුල එහෙම නැත්නම් ඉති රූපස්ස සමුදය කියන එක. රූපයක් තියනා නම් සමුදය හොයාගන්න. දැන් මොකටද මේ සමුදය හොයාගන්නේ? එතකොට මොකද්ද අවබෝධ වෙන්නේ? දැන් සමුදය ධර්මය හොයා ගන්නකොට දැන් ඵලයේ හේතුගත්තනේ දැන් හොයන්න.
ඔව්.
ඵලය හටගත්තේ කොහමද? ඒ සමුදේ දකින්නකොට නුවණක් එනවා. මේ සමුදේ නිසයි ওই ඵලය. ඔව්. සමුදේන් තොරව ඵලය ගැන කතා කරන්න බෑ. මොකද ඵලය උපදින්නේ.
ඔව්.
කියන නුවණ එනවා. ඒ නුවණ එන තාක්කල් මේ සමුදේ ධම්මානුපස්සී වෙන්නවා. මොකක් හරි රූපයක් තියනවා නම් මේකේ සමුදේ ධර්මයේ හොයාගෙන යන්න ඕන. යම්කිසි දවසක මෙන්න මේක පටිච්ච සමුප්පන්නයි කියන බව අවබෝධ වෙනවා. පටිච්ච සමුප්පන්නයි කියන බව කියනකොට මේ ධර්මතාවය මතක තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. මේ ඇති කල්හි මේ වේ. මේ නැත්තම් ඔහොම වෙන්න බැහැ.
හේතුප්‍රත්‍ය.
හේතුප්‍රත්‍ය විතරක් නෙවෙයි හේතුප්‍රත්‍ය අඳුර ගැනීම තුළ ඵලයේයි හේතුප්‍රත්‍යය අතර තියෙන සම්බන්ධය පටිච්ච සමුප්පන්නයි. ඒක අවබෝධ කරන්න දීපු වැඩපිළිවෙලක් තමයි මේ
සමුදය.
සමුදේ ධම්මානුපස්සී කිව්වත් සතර සතිපට්ඨාන කිව්වත් ආරේෂ්ඨාංගික මාර්ගය කිව්වත් මේ ධහම දකින්න තියෙන මාර්ගය. ඒතර ධහම දකින්නවා කියන්නේ පටිච්ච සමුප්පන්න බව දකින්න. පටිච්ච සමුප්පන්න බව දකින්නවා කියන්නේ ඊමස්මින් සති ඉදන් හොති ඊමස්මින් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය අවබෝධ කරගන්න. ඒක අවබෝධ කරනවා කියන්නේ අපි ගත්තු ඕන රූපේක අජ්ජත් වේවා බහිද්ද වේවා ඕක පටිච්ච සමුප්පන්නයි. ඔක සංකතයි. සංකතයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. පටිච්ච සමුප්පන්නයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා විතර නෙමෙයි මේ ඇතිකල්ලි මේ වේ කියන ධර්මතාවයටත් යට. මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය. එතකොට මේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙන්න නම් අනිවාර්යෙන් සමුදය හොයාගන්න වෙනවා. ඒ සමුදයයි ඵලයයි අතර තියෙන සම්බන්ධතාවයක් පටිච්ච සමුප්පන්න බව නිසා. එතකොට ඒකම තව ටිකක් හන්දටම පැහැදිලි කරන්න ඊළඟ වචනේ කියන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක. කරුණු තුනක් කියන සංකතයි, පටිච්ච සමුප්පන්නයි, අවිද්‍යාව. එතකොට මේ ප්‍රත්‍ය හොයාගෙන යනකොට අපිට අහුනොත් අවිද්‍යාව. අන්න දහම හොඳටම දැක්කා. පටිච්ච සමුප්පන්න බව අවබෝධ වුණා. මොකද අවිද්‍යාව තියනකන් විතරයි ওই ඵලය. ඒ අනිත් පැත්ත මොකද? අවිද්‍යාව යෙදුන්නේ නැත්තා කොහොම දෙයක් උපදින්න බෑ. දැන් මෙන්න මේ ධර්මතාවය හරි වැදගත්. මොකද දැන් අනිත්‍ය සංඥාව වඩනකොට අවබෝධයක් එන්න ඕන පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පන්න බව කියන්නේ මොකද්ද? මේ ඇති කල්ලි මේ වේ. මේ නැත්තම් අහම වෙන්න බෑ.
ඒක සකස් වෙන දෙයක්.
හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන දෙයක් නිසා සංකතයි. දැන් සංකත කිව්වට මදි. ඒක පටිච්ච සමුප්පන්නයි. මොකද්ද මේ හේතු ප්‍රත්‍ය අඳුරගත්තම පටිච්ච සමුප්පන්නයි කියන්නේ? මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය. මේ නැත්තම් අහම වෙන්න බෑ කියන ධර්මතාවය තමයි මේ පටිච්ච සම්පන්න සම්බන්ධේ හේතු ප්‍රත්‍ය පැත්තයි ඵලය පැත්තයි අතර තියෙන සම්බන්ධතාවය. ඒකට ඒ සම්බන්ධතාවයේ දකින්න එක තමයි පටිච්ච සමුප්පන්න බව දකින්නවා කියන්නේ. සමුදය එකමයි ඵලය ගැන කතා කරන්න පුළුවන්. සමුදය යෙදුන් නැත්තම් ඵලයක් උපදින්න විදිහක් නැහැ කියන ධර්මතාවය. ඒකට සංකතයි පටිච්ච සමුප්පන්නයි තුන්වෙනි එක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියනකොට දැන් ප්‍රත්‍ය අතර අපි සමුදය හොයාගෙන යනකොට යම් කිසි මොහතක විද්‍යාව ප්‍රත්‍ය බව වැටහුණාද එතනින් එහාට හොයන්න දෙයක් නැහැ. මොකද එතකොට මේක අවිද්‍යා ප්‍රත්‍ය.
කියන්නේ මේ විද්‍යත මේ ක්‍රියාවලිය දකිනා මේ සත්‍ය ක්‍රියාවලිය දකිනා තුරුම මේක අවිද්‍යා ප්‍රත්‍යෙන් තමයි සමුදේ වෙන්නේ.
එහෙම අවිද්‍යා ප්‍රත්‍යෙන් තමයි සමුදේ වෙන්නේ. හැබැයි අපි අවිද්‍යාව දැක්කේ නැත්නම් අපි දන්නේ නැහැ මේ අවිද්‍යාවෙන් කියලා.
එතින්
අපි හිතන්නේ මේවානේ තියෙන දේවල්. රජ්‍යත්තර රූප කියපුවා, බහිද්ද රූප කියපුවා. මේ ලෝකේ පවතින දේවල් කියලානේ අපි හිතන්නේ. සාමාන්‍ය කෙනෙකුට
අවබෝධ වෙන්න
දකින්න බෑ. එහෙම පේන්නෙම නැහැ. මේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තු ඒවා
කියලා. හටගත්ත හිතගන්න
බෑ. හිතාගන්න බෑ. ඒක බුදු කෙනෙකුට විතරයි ගෝචර වෙන්නේ, හොයාගන්න පුළුවන්. ඒකට බුදු කෙනෙක් මේක පැහැදිලි කරලා දීපු හින්දා තමයි අපිට මේ වචන අහන්න ලැබුණේ. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඕක අහන්න නොලැබුණා නම් මේ ගැන හිතන්නේවත් නැහැ. මොකද දැන් මේ ශරීරය ගත්තොත් ඕක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා අපිට හිතාගන්න බෑ. ලෝකයාට හිතාගන්න බෑ. ඔබතුමාගේ ශරීරය අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එක සාමාන්‍ය ලෝකයාට ගෝචර වෙන්නේ නැහැ. ඒකට මේ ප්‍රඥාවක් වැඩෙන්න ඕන. ඒ යථාභූත ස්වභාවයේ දකින ප්‍රඥාව වැඩෙන්න ඕන. ඒ වඩන්න පටන් ගන්න හැටි මොකද්ද? අනිච්ච සංඥාව. එහෙම නැත්නම් සතිපට්ඨාන. එහෙම නැත්නම් ආරේෂ්ඨාංගික මාර්ගය. ඒවත් පැහැදිලි කරන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. එතකොට අපි අනිච්ච සංඥා කියලා අපිට ඕන එකක් කළාට මේ සංකත බව වැටෙන්නේ නැහැ, පටිච්ච සමුප්පන්න බව වැටෙන්නේ නැහැ, අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා වැටෙන්නේ නැහැ. පටිච්ච සමුප්පන්න බව දකින්න හම්බ වෙන්නේ නැහැ. ලෝකේ තියෙන දෙයකට වෙන්නේ මොකක් හරි ලෝකෙට අයිති විදිහට නම් හොයාගන්න.
එහෙම තමයි මෙතන
කරන්නේ. ඔව් මේක ඇති වුණා නැති වුණා කියලා හොයාගන්න. ඒක මේ අපි විතරක් නෙමෙයි බුදුදහමේ අහපු අය විතරක් නෙමෙයි විද්‍යාඥයෝ තියෙන. මේ ඕනම රූපයක් කඩාගෙන කඩාගෙන බිඳගෙන ගිහිල්ලා මේ වැහැදුන කුඩාම කොටස් ටික අපි ඔව් අන්වේක්ෂ වලින් වගේ මහා ඒවයි බලය වැඩි ඒවයින් විශාල කරලා බලනකොට මේ නැහැ නෙමෙයි මේවා හැදිච්ච ඒවට වෙන්නේ මොකද්ද? පරමාණු මට්ටම, ඉලෙක්ට්‍රෝඩ මට්ටම මේවා නැත්තම් ශක්තියින් කියයි මේවා වෙනස් වෙනවා.
ඉතින් බුදුගරේ කිවි ඉස්සෙල්ලා ඒවා
විද්‍යාවෙන් මේ විද්‍යාව ඉගෙන ගන්න පොඩි ළමෙක් පවා දන්නවා. ඔය මේවයි එක එක පරමාණුක වාදවල එක එක විවිධාකාර තියෙනවා. දැන් ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් අපිට එක මොහොතක දකින එක තව මොහොතක උතන දකින්න බෑ. මේ විද්‍යාඥයෝ හොයාගත්තු දේවල්.
මුතුමාට විශේෂයෙන් මේක පැහැදිලි කරන්න ඕන.
අපිට ඔය ඉගෙනගෙන තියෙනවා. එතකොට ඔවා හොයාගත්තු අය අපිට වඩා දන්නවා. හැබැයි ඒගොල්ලෝ බුදුදහම දැක්කේ නෑ, සෝවන් වුණේ නෑ. එහෙනම් මේ ඇති වෙන නැති වෙන එක. එහෙම නැත්තම් මේ ගඟක් ගලාගෙන යනවා දෙපාරක් ඕකට බහින්න බෑ කිව්වට ඔය ලෝකයට අහු වෙන ධර්මතාවයක් නිසා බුදුදහම නම් නෙවෙයි. පටිච්ච සමුප්පන්න බවවත් නෙවෙයි. මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් එහෙම නැත්තම් චතුරාර්ය සත්‍යවත් නෙවෙයි. ඒකට මේ පටිච්ච සමුප්පන්න ස්වභාවය දකින්න අනිවාර්යෙන් අවශ්‍යයි. මොනවා හරි දෙයක් තියනවා නම් ඒකේ සමුදේ. මොකද මේ දෙක අතර සම්බන්ධයට තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. ඒකට සමුදේ හොයාගත්තේ නැත්තම් මේ තනි එකක් ඵලය දිහා බලාගෙන ඕක ඇති වුණා නැති වුණා කිව්වට මේ පටිච්ච සම්පන්න බවක් අවබෝධ වෙන විදිහක්
ලෝකේට ඇතිද?
එතකොට මේ යම් කිසි දෙයක් අපි ඵලය දිහා බලාගෙන ඕක හටගත්ත නැති වුණා, පෙර නොතිබීම හටගත්ත, ඉතුරු නැතුව නැති වුණා, ඒක හරි ලෝකෙට ඇත්ත. හැබැයි කෝ පටිච්ච සම්පන්න බව? ඵලයෙන් විතරක් පටිච්ච සම්පන්න බව හොයන්න බෑ. සමුදේ හොයාගත්තොත් ඵලයයි සමුදේයයි අතර තියෙන සම්බන්ධය ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවයයි පටිච්ච සමුප්පන්න බව. ඔව්. ඒකට මේ පටිච්ච සමුප්පන්න බව දැක්කොත් තමයි ධම දැක්කොන්නේ. ඒකට මේක ඇති වෙනව නැති වෙනව කිය කියා ඵලයට කිය කියා හිටියට පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙන්න විදිහක් නැහැ.
ඒක තියෙන
කාට එහෙම නැත්නම් ওই තියෙන එක අපිට කැමති විදිහට පවත්වන්න බෑ කිව්වට මේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙන්නේ නැහැ.
ඇත්තටම
එතකොට ඒ අපේ අර්ථ දැක්වීම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දෙන්නපු අනිච්ච සංඥාව මොකද්ද? ඉතිරූපස් සමුදය. දැන් මේ සමුදය හොයා ගැනීම කොච්චර වැදගත්ද? පටිච්ච සමුප්පන්න බව දකින්න අනිවාර්ය අංගයක් සමුදය. ඒක සමුදය දැක්කොත් තමයි සමුදයයි ඵලයයි අතර
සිදුවෙන්නේ
සම්බන්ධි. මේ ඇතිකල්ලි සමුදය ඇතිකල්ලි ඵලය. සමුදය නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. කියන ධර්මතාවය අවබෝධ වෙනවා. එතකොට මේකේ එකක් තමයි සංකත බව. සංකතයි කියන්නේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තා. සමුදයන් නිසා හටගත්තා. පටිච්ච සමුප්පන්නයි කියන්නේ ওই දෙක අතර මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා. සමුදයෙන් ඵලය වෙන් කරන්න බෑ. මේ ඇතිකල්ලි මේවි. කියන ධර්මතාවයට වඩා. ඵලයක් හටගෙන නම් අනිවාර්යෙන් එතනම සමුදය තියෙනවා. යෙදිලා තියෙනවා. ඔව්. එතකොට ඵලය වෙන් කරන්න බෑ සමුදයෙන්. ඒ පටිච්ච සමුප්පන්න බව දකිනකොට ඒව අවබෝධයෙන් මස්මින් සති ඉදං හෝති කියන ධර්මතාව දකිනවා. මේ ඇතිකල්ලි මේවි. ඒක වෙනස් කරන්න බෑ. එතකොට යම් කිසි රූපයක් තියනා නම් අනිවාර්යෙන් සමුදය එක්කමයි ওই රූපෙ. සමුදය අපිට පේනවද නැද්ද කියන එක වෙන කතාවක්. බුදුදහමට අනුව යම් කිසි රූපයක් ගැන කතා කළොත් අජ්ජත්ත වේවා බහිද්ද වේවා සමුදය නිසාමයි ඵලය. එතකොට මේ සමුදය ඇතිකල්හිමයි ඵලය. ඒ නිසයි මේ සමුදය හොයා ගැනීම ඔච්චර වැදගත් වෙන්නේ. සමුදය හොයාගත්තේ නැත්නම් මේ සම්බන්ධය දකින්න විදිහක් නැහැ.
සමුදය හොයාගන්නේ නැතුව මාචරතුමා මේකෙන් විදියට සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍ය කියන කතාව නිකන් වචන මාලාවක් විතර.
සංකත බව දකි පටිච්ච සමුප්පන්න බව දකින්න බෑ.
සංකත බව
සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා දකි. දැන් අපි බත් එකක් ගත්තොත් හාල් හින්දා නිකත් හම්බුනේ කියලා දකින්න පුළුවන්. ඒක ලෝකයට පුළුවන්.
නම් මේ ඇසට පේන රූපයක් මේ මාජතුනි. ඇසට පේන රූපයක් ඒ විදිහට ලෝකෙට ගලපන්න බැහැ. රූපේ සමුදයක් දකින්නකොට.
නෑ ලෝකෙට අයිති සමුදයකුත් තියෙනවා. ඒක පෙන්නන්න තමයි මම ওই කතාව කිව්වේ. දැන් ලෝකෙට අයිති සමුදය හම්බ වුණොත් හේතුඵල සම්බන්ධය විතරයි හම්බ වෙන්නේ. අපි උදාහරණයක් විදිහට ගමු. ඒකක් ගත්තොත් ඔකේ සමුදේ මොකද්ද ඔක හැදුනේ කොහොමද ඇහුවොත් කියයි ආ වතුර ඕන උණු වතුර ඕන තේකොළ ඕන සීනි දානවා දැන් ඒව ලෝකෙට ඇවිත් සමුදේ සීනි තේකොළයි වතුරයි නිසා තේක හරි ගැලපෙනවා ඒ ඒ ගැලපීමේදී දකින්නේ සංකත බව විතරයි මේ හේතු ප්‍රත්‍යයෙන් මේ ඵලය හැබැයි ඔතන දැන් නුවණින් බලන්න දැන් අපි ඵලය කියන්නේ තේ එක සමුදේ කියන්නේ මොනවද තේ කොළයි වතුරයි සීනි හරි එතකොට ඒ සමුදේ හොයාගත්තොත් ඊළඟට බලන්න දැන් පටිච්ච සමුප්පන්න බව ඔතන තියෙනවද අන්න ඔතෙන්දි හිර වෙනවා මොකද පටිච්ච සමුප්පන්න බව කියන්නේ මොකද්ද ඉමස්මින් සති ඉදං හෝති ආ තේ කොළ තියෙන්න ඕන සීනි තියෙන්න ඕන වතුර තියෙන්න ඕන එතකොට තේ එක තියෙන්නත් ඕන ওই දෙකම එකසරේ වෙන්න පුළුවන්ද බැහැ තේ කොළයි සීනි වතුරයි වෙන වෙනම තියන්න පුළුවන්. එතන තේ එක නැහැ. මේක තුන වෙන් කරලා තියන්න පුළුවන්.
පහත් පහල වල මමත්මේ අවබෝධයක් මේ කතා කරන්නේ.
නෑ ඒක ඒකේ ගන්න ඕන ඒ පහත් කරන්න එපා. ඒක ලෝකෙට ඇවිත් ඒක. ඔව්. විදිහ.
නෑ ලෝකයා මේ ලෝතුර බුදුරජාණන්
ලෝකයා පරීක්ෂණ කළොත් විද්‍යාඥයෝ පරීක්ෂණ කළොත් හොයාගන්නේ ওই සමුදේ. ඇයි ඒක ලෝකෙට ආйти කියන්නේ මේ ඵලය තේක කියන එකත් ලෝකෙට ආйти දෙයක් තේකොළ වතුර මොකක්ද මං කිව්වේ සීනි ඒ කියන ටිකත් ලෝකෙට ආйти දේවල් එතකොට ඇයි ලෝකෙට ආйти කියන්නේ අපේ ආයතන වලට ඒවා
අරමුණු
වෙච්චර අහු වෙනවා ගෝචර වෙනවා එක පැත්තකින් අනිත් පැත්තෙන් ඇයි දහමට ගැලපෙන්නේ නැත්තේ මේක ඔය ඵලයයි හේතුයි සේරම බාහිරේ තේකත් බාහිරේ සීනි තේකොළ වතුරත් බාහිරේ තර බාහිරෙන් සමුදේ හෙව්වට බුදුදහම දකින්න බැහැ. ඔව්. මකත පැහැදිලි බුද්ධ දේශනාව ක්‍රෝහිතස්ස සූත්‍රයේ මේ ලෝකයයි සමුදේයි නිරෝධයයි මාර්ගයයි තමන් තුලින්. බබයක් පමණ ශරීරය තුලින් බලන්න කියන එක. එළියෙන් හෙව්වට දහම දකින්න බෑ. දහම දකින්න බෑ කියන්නේ පටිච්චසමුප්පන්න බව දකින්න බෑ. දැන් මෙතන සීනිතේ කොළ මේවා තියෙන්න පුළුවන් තේක නැතුව. තේක තියෙන්න පුළුවන්. දැන් අපිට තේකක් හම්බ වුණොත් එතන සීනිතේ කොළ වතුර අපිට දකින්න බෑ. එහෙනම් ඵලය තියෙනවා සමුදේ නැහැ. සමුදේ තියෙනවා ඵලය නැහැ. එහෙනම් මේක ඉමස්මින් සති ඉදං හෝති එකට ගැලපෙලා නැහැ. ඒ වුණාට සංකතයකට ගැලපෙනවා. මේ හේතු නිසා සකස් වෙනවා. හේතු ප්‍රත්‍ය නිසා සකස් වෙනවා. එතකොට සංකත බවට ගැලපුණාට පටිච්ච සමුප්පන්න බව දකින්න ඒක මදි. එතකොට මේ ලෝකිත ඇති විදිහට හේතුඵල හොයාගෙන ගියාට සමුදේ හම්බ වෙනවා හේතුඵල හේතුප්‍රත්‍ය හම්බ වෙනවා හැබැයි ඒව හම්බ වෙන්නේ ලෝකෙට ඇවිත් පැත්තකින් නෝ ලෝකෙන් එතර වෙන දර්ශනෙට යන්නේ නැහැ ලෝකෙන් එතර වෙන දර්ශනෙට යන්න නම් මම ඉස්සෙල්ලා කිව්වා ওই සමුදේ හොයාගෙන යන්න ඕන අවිද්‍යාව අහු වෙනකම් යම් කිසි දවසක අවිද්‍යාව ප්‍රත්‍ය වුණා කියලා දැනගත්තොත්
සම්පූර්ණයි
ඔන්න ආර්ය මාර්ගය පටන් ගන්න පුළුවන් මොකද එදාට තමයි Taman තුලින් සමුදේ දැකේ මොකද අවිද්‍යාව තියෙන්නේ කවදාවත් බාහිරයක වෙන්න පුළුවන් තමන් තුලමයි අවිද්‍යාව තියෙන්නේ අනිකාරි තමන් තුලමයි එතකොට ඒ තමන් තුලින් අවිද්‍යාව දැක්කොත් අවිද්‍යාවෙන් හටගන්න ඔක්කොම එහෙනම් එළියේ තියෙන ඒවා නෑ තමන් තුලමයි
මාචර්තුම මම හිතන්නේ අපිට ඊළඟ අපි අද පටන් ගත්තේ අර සූත්‍රයේ යම් කිසි ආරම්භයක්වත් අපිට තාම කරුණාකරන්නේ
ඒකට කලබල වෙන්න එපා මේ මේක පැහැදිලිව තේරුම් ගැනීම වැදගත් වචන ගොඩක් කියාගෙන යනවට වඩා. ඒතර මේ ධර්මතාවේ මූලික ධර්මතාවේ මොකද්ද මේ අනිච්ච සංඥාව කිව්වේ බුදුරජාණන් වහන්සේ වදාලා අනිච්ච සංඥාව කිව්වේ මොකක්ද? ඒක පැහැදිලිව තියෙනවා දැන් රූපේ අනිච්ච සංඥාව වඩන්නේ කොහොමද කියලා දැනගත්ත කෙනාටයි ඒක වඩන්න පුළුවන්. ඒතර මේ කොහොමද කියලා දැනගන්න අවශ්‍ය දහම් කරුණු අපි සාකච්ඡා කරා. ඒතර අනිච්ච සංඥා සූත්‍රයේ පැහැදිලිව කියනවා ඉති රූපං ඉති රූපස් සමුදේ කියන දෙක. අත්ංගමණයට මම ආවේ නැහැ තාම. මොකද මේ සමුදේ තේරුම් ගත්තොත් අතුරු ටික පහසුයි. ඔව්. ඒතකොට මේකම කියනවා සතිපට්ඨාන සූත්‍රයේ සමුදේ ධම්මානුපස්සී වෙන්න. සමුදේ ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඒකටත් ගැලපෙනවා. එතකොට මේක තව ගැඹුරු සූත්‍රවල, මම මේ ගැඹුරු වචනයට වඩා බුද්ධ දේශනාවල සූත්‍රවල මේක පැහැදිලිව පෙන්නනවා. විශේෂ සූත්‍රයක් මම දන්නේ අද කාල වේලා ඇති වෙයිද කියලා, මදුපිණ්ඩික සූත්‍රය. ඒකෙත් පෙන්නනවා මේ සමුදයයි ඵලයයි අතර තියෙන සම්බන්ධය, පටිච්ච සමුප්පන්න බව. හැබැයි අපිට අවාසනාවකට වගේ අද මදුපිණ්ඩික සූත්‍රෙත් එක කොටසක් විතරයි අහන්න ලැබෙන්නේ ගොඩක් වෙලාවට ධර්මදේශනාවල. මොකද්ද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සු. මිතන අද දහම හොයන ගොඩාක් කෙනෙක් මේක දන්නවා. ඒක මොකක් හොඳ දෙයක්. අද ඇසයි රූපේ නිසා චක්කු විඥානේ පටිච්ච සමුප්පන්නයි. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං ආයි පටිච්ච සමුප්පන්නයි. ඇසයි රූපේයි අපි එක පැත්තකට සමුදේ කියලා දැම්මොත් චක්කු විඥානේ උපජ්ජති චක්කු විඥාන.
ඒ කියන්නේ අජ්ජත රූපේ සහ බයිද රූපේ විඥාන එකතු වෙලා චක්කු විඥානය සකස් කරලා තියෙනවා.
ඇසයි, ඔව්, අජ්ජත රූපේ බහිද්ද රූපේ නැත්නම් අජ්ජත ආයතන බහිද්ද ආයතන නිසා චක්කු විඥානය සකස් වෙනවා. පටිච්ච
සමුප්පන්න.
ඇයි පටිච්ච සමුප්පන්නයි කියන්නේ? ඔය වචනේ එනකොට දැන් මතක් වෙන්න ඕනේ. ඉමස්සෙන් සති දැන් හොද. ඇයි රූපේ තිබුණත් චක්කු විඥානේ තියෙනවා. ඔය දෙක වෙන් කරන්න බෑ පෙරපසු නොවි කියන කතාව.
ඒ වුදුමා කිව්වේ හැමෝම දන්න මුල් කොටස.
ඔව්, ඒක මුල් කොටස. දැන් ඒකේ මදුපිණ්ඩික සූත්‍රයේ ඉතුරු කොටස් ටික බලන්න ඕනේ. ඉතුරු කොටස් ටික තමයි ඊළඟට කියනවා. චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති. පස්සපඤ්ඤාත්‍යා පඤ්ඤාපෙසදීති. ඨානමේතං විජ්ජති කියලා. ඒක මම තේරුම් කරන්න. රූපේ චක්කුස්මින් සති ඇස ඇති කල්හි. රූපේ සති රූප ඇති කල්හි. චක්කු විඥානේ සති චක්කු විඥානේ ඇති කල්හි. අස ඇති කල්හි, රූප ඇති කල්හි, චක්කු විඥානේ ඇති කල්හි. පස්ස පඤ්ඤාත්‍යා පඤ්ඤාපෙස්සදීති. පස්ස ප්‍රඥාත්‍යා පනෝ ගන්නවා. පස්ස පඤ්ඤාත්‍යා පඤ්ඤාපෙස්සදීති. එහෙම කියලත් නවත්තන්නේ. තාන මේතං විජ්ජති. මෙහෙම සිද්ධියක්, ඔය කියන සිද්ධියක් විද්‍යමානයි. තාන මේතං විජ්ජති දකින්න පුළුවන්.
ඒ
කරුණ ටික තියෙන වෙලාවේ. නාද ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි චක්කු විඥානේ ඇති කල්හි අසපඤ්ඤත්තිය පනව ගන්නවා කියන සිද්ධියක් විද්‍යමානයි. මම ආයි පාලියෙන් ඕනනම් කියන චක්කුස්මින් සති රූපේ සති චක්කු විඥානේ සති පසපඤ්ඤත්තිය පඤ්ඤාපෙස්සතිති ඨානමේතං විච්ඡති. අනේ දැන් අර මදුපිණ්ඩික සූත්‍රෙම මේ ඊළඟ ඡේදයට යනකොට තියෙනවා. එතනින් ඉවර කරලත් නැහැ. ඊළඟ ඡේදයටත් යන්න දහම දකින්න නම් සූත්‍රයක කොටසක් බලලා බෑ. දැන් සති කියලා දැන් ඔන්න සමුදේ පෙන්නවා. ඇහැ තියනවා නම්, රූප තියනවා නම්, චක්කු විඥානි තියනවා නම්, පසපඤ්ඤත්තිය පනව ගන්නවා කියන එක විද්‍යමාන.
විද්‍යමාන. ඒ කියන්නේ ඒ වචනේ හරීම
ඒක හරියට වැදගත්. තාන මේතන් විජ්ජති.
ඒක විද්‍යමාන. ඒ කියන්නේ නැති දෙයක් විද්‍යමාන වෙනවා කියන එකේ තේරුම.
මෙහෙම සිද්ධියක් දකින්න.
ඔව්.
කියන එකෙන් ගන්නකො විද්‍යමාන.
විද්‍යමාන.
තාන මේතන් විජ්ජති. මොකද්ද විද්‍යමානයේ පස්සපඤ්ඤත්තිය පනව ගන්නවා කියන එක.
ආ, තමන් විසින්ම පනව ගන්නවා.
පස්සපඤ්ඤත්තිය පඤ්ඤාපෙස්සදීති කියන එකක් දකින්න පුළුවන් මොන වෙලාවේද? ඇස ඇති කල්ලි, රූප ඇති කල්ලි, චක්ඛ විඥානේ ඇති කල්ලි.
පස්සයක් කියන විද්‍යමාන කරගන්නවා.
පස්සය කියලා ප්‍රඥාප්තිය
විද්‍යමාන කරනවා.
පනව ගන්නවා කියන එක විද්‍යමාන.
විද්‍යමාන. ආ, පනව ගැනීම
කාටද විද්‍යමාන වෙන්නේ කියන එක වෙනම හොයන්න මේ ධර්මතාවේ. සෛද කල්ලි රූප ඇති කල්ලි චක්කු විඥාන ඇති කල්ලි පස්සපඤ්ඤත්තිය පනව ගන්නවා කියන එකක් විද්‍යමාන වෙනවා. ඊළඟ ඡේදේ ඊට වඩා වැදගත්. එතන තමයි දහම තියෙන්නේ. මොකද්ද? චක්කුස්මින් අසති. අනේ දැන් සති අසති කතාව. ඉස්සෙල්ලා කියේ චක්කුස්මින් සති. දැන් කියනවා චක්කුස්මින් සති අස නැත්තම්.
අර කැටි කල්ලි.
රූපේ අසති. රූප නැත්තම් නැති කල්ලි. චක්කු විඥානේ අසති. චක්කු විඥානයක් නැහැ. රූපෙත් නැහැ. ඇසත් නැහැ. චක්කු විඥානෙත් නැහැ. දැන් මොකද? පසපඤ්ඤත්තිය පඤ්ඤාපෙසදීති කියන එක නේතං තානං විජ්ජති.
විද්‍යමාන වෙන්නේ
නැහැ. විද්‍යමාන වෙන්නේ නැහැ. නේතං තානං විජ්ජති. ඉස්සෙල්ලා කිව්වේ තාන මේතං විජ්ජති. මේ විද්‍යාවක් විද්‍යමානයි. දැන් කියන්නේ මෙහෙම දෙයක් විද්‍යමාන වෙන්නේ නැහැ. මොකද්ද විද්‍යමාන වෙන්නේ නැත්තේ? පසපඤ්ඤත්තිය පනව ගන්නවා කියන එක. මොකක් නැති කල්හිද? ඇස නැති කල්ලි, රූප නැති කල්ලි, චක්කු විඥානේ නැති කල්ලි. ඔව්. දැන් මේ නැති කල්ලි කියන එකත් වෙනම තේරුම් ගන්න ඕන
මේ. ඒක තමයි දැන් මේ
පටිච්චසමුප්පාද. මෙතන තියෙන්නේ ඇත්තටම පටිච්චසමුප්පාද. මොකද්ද? ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය.
ඉතින් බැරි නැති කල්ලි නැති කල්ලි.
සති කියලා පෙන්නන්නේ ඉමස්මින් කියන්නේ ඇස රූප චක්කුඤ්ඤා. ඵලය මොකද්ද? පස්සපඤ්ඤත්තිය පනෝනේ. එතට ඇස ඇති කල්ලි, රූප ඇති කල්ලි, චක්කුඤ්ඤාණ ඇති කල්ලි පස්සපඤ්ඤත්තිය පනෝ. ඉමස්මින් සති ඉදං හෝති. ඊළඟට පෙන්නනවා ඉමස්මින් අසති. මොනවාද අසති වෙන්නේ? ඉමස්මින් කිව්වේ ඇස රූප චක්කුඤ්ඤාණ. ඉමස්මින් අසති ඉදං නහෝති කියන එකනේ පටිච්චසම්පන්න ධර්මතාවය. එතකොට මේ ඇස නැත්තම් රූප නැත්තම් චක්කුඤ්ඤාණ නැත්තම් පස්සපඤ්ඤත්තිය පනෝ ගන්නවාය කියන එක
විද්‍යමාන
වෙන්නේ. දැන් මේක මදුපිණ්ඩික සූත්‍රයේ වෙන පැහැදිලිව තියෙන ධර්මතාවය. මෙච්චරකල් කියෝලා නැත්නම් කියෝලා බලන්න මේ සූත්‍රය අරගෙන අපි මං හිතන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට දකින්නත් පුළුවන් වෙයි මේ පාළි පාඨ ටික. මේක මජ්ක්‍ධිම නිකායේ තියෙන මේ මදුපිණ්ඩික සූත්‍රය. මේකේ පළවෙනි කැලල විතරක් කියෙව්වට දහම නෙවෙයි. මේ ලෝකයට වෙන දේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සාමාන්‍ය පුතග්ජනයට වෙන්නේ මොකද්ද? චක්කුංජ පටිච්ච රූපේච උපජ්ජති චක්කුඤ්ඤාණං තින්නම් සංගති පස්සු. එතකොට ඒ ධර්මතාවව කොහමද වෙන්නේ කියන එක ඊළඟට විස්තර කරනවා. කොහමද? චක්කුස්මින් සති රූපේ සති චක්කුඤ්ඤාණේ සති පස්සපඤ්ඤත්තියා පඤ්ඤාපෙස්සති इति කාණමෙතන් විදිති. ඇස ඇති කල්ලි රූප ඇති කල්ලි චක්කුඤ්ඤාණේ ඇති කල්ලි පස්සපඤ්ඤත්තියා පනවනවාය කියන එක විද්‍යමාන වෙනවා. විද්‍යමාන වෙනවා කියන එකටත් ඇයි එහෙම කිව්වේ කියලා තේරුම් ගන්න පුළුවන්. මේක විද්‍යමාන වෙන්නේ අනික් කොටස දැකපු කෙනාට. දැකපු කියන්නේ ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. මේ සමුදේ එදෙනකන් විතරයි ඵලය. සමුදේ එදුන් නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බැහැ.
විද්‍යමාන වීමක් ගැන කතා කරන්න.
ඔව්. එතකොට චක්කුස්මින් අසති රූපේ අසති චක්කුඥානේ අසති පස්ස පඤ්ඤත්තියා පඤ්ඤාපෙස්සති इति කියන එකක් මේ තණ්ඨාණං ඉච්ඡති. විද්‍යමාන වෙන්නේ ඔය නහෝති කියන එක නෙවෙයි කියන්නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. එතකොට මෙන්න මේ දැන් චක්කු සම්පස්සයයි ඒකේ සමුදයයි. කියන්නේ පස්සේ කියන එක ඵලය කියලා ගත්තොත් ඒකේ සමුදේ ධම්මානුපස්සී වුණොත් මේ ಜಾති තුනක් අහු වෙනවා. මොනවාද? ඇසයි රූපේ චක්කු විඤ්ඤාණය. ඒතර ඒ දෙක අතර පටිච්ච සමුප්පන්න බව සම්බන්ධය තමයි මේ මදුපිණ්ඩික සූත්‍රය පෙන්නන්නේ. මේ සමුදේ යෙදෙන තාක්කල් පස්සේ කියන ඵලය තියෙනවා. මේ සමුදේ යෙදුන් නැත්තම්
පස්සේ
ඵලයක් විද්‍යමාන වෙන්නේ නැහැ. නේතණ්ඨාණං ඉච්ඡති. දැන් ඔන්න ප්‍රශ්නේ එනවා. එහෙනම් කොයි වෙලාවේද මේ අසති? එතකොට බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරන්නේ මේ ඇහැ නැති කල්ලි, රූප නැති කල්ලි, චක්කු විඥානේ නැති කල්ලි කියලා කියන්නේ කොයි වෙලාවේද කියන ප්‍රශ්නේ එනවා. ඒ අපි හිතන්නේ මේවා
අතිසි.
ඔව්. මේවා හැමතිස්සෙම තියෙනවා. එහෙම නැත්නම් මේ කතා කරන්නේ දකින වෙලාව නෙවෙයි කියලා එකපාරට හිතන්න පුළුවන්. ඒ ඇහෙත් නැහැ, රූපෙත් නැහැ, චක්කු විඤ්ඤාණෙත් නැහැ. හැබැයි මේ මදුපිණ්ඩික සූත්‍රේ බොහොම සිහියෙන් කියෙව්වොත් තේයි මේ ආයතන හයටම ඔබ විස්තර කරන්නේ. එතකොට මේ ඇස ගැන විස්තර කරන්නේ දැකීම සිද්ධ වෙන මොහොත. එහෙම නැතුව අපිට නිින්ද ගිය මොහොතවත් මරුණායින් පස්සේ කතාවකුත් එහෙම කතාවක් නෙවෙයි. ඒක තව ටිකක් සියුම්ම බලන කෙනෙකුට හිතන්න පුළුවන් මේ සද්දයහන වෙලාවක ඇහැ නැණි, රූප නැණි, චක්කු විඥානි නැණි. මොකද එතකොට ඉපදිලා තියෙන්නේ කන, ශබ්දය, සෝත විඥානි. ඒක ඇහැ ගැන කතාවකුත් නැහැ, රූප ගැන කතාවකුත් නැහැ, චක්කු විඥානි ගැන කතාවකුත්
නැහැ.
එහෙනම් මේ කියන්නේ ওই සද්දයහන වෙලාවක් වෙන්නේ නැති කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි එතෙන්ට යන්නත් බැහැ. මොකද මේ පතු පිටින් එකසු පුත්‍රයේ ආයතන 6 ගැනම වෙන වෙනම ওই සිද්ධි ටික හැම ආයතනෙටම කියනවා. එතකොට මේ දැකීම වෙන මොහොතේදී ඕක වෙන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. ඒ විදි දෙක දැන් තව සූත්‍ර මේවට සම්බන්ධ කරන්න වෙනවා. හැබැයි අපිට කාලය නැහැ. දැන් මේ මූලපරියාය සූත්‍රය වගේ එකක් සම්බන්ධ කරගන්න ඕන. පෘථග්ජනය ලෝකේ දකින්නේ කොහොමද? සේක පුද්ගලයා ලෝකේ දකින්නේ කොහොමද? රහතන් වහන්සේ ලෝකේ දකින්නේ
කොහොමද කියන්නේ?
කොහොමද කියන එක. එතකොට පුතග්ජනයාට තියෙන මඤ්ඤණාවක් කියලා එකක්. රහතන් වහන්සේට ඒ මඤ්ඤණාව වෙන්නේ නැහැ මඤ්ඤති. ඒක මම මේ කෙටියෙන් සඳහන් කරලා මේ කරුණට ගන්නවා. එතකොට මේ පුතග්ජනයා ඉන්න ස්වභාවයේදී අර මඤ්ඤණා ටික තියෙනකොට වෙන සිද්ධිය තමයි ඇස කියන එක තියෙනවා, රූප තියෙනවා, චක්කු විඥානේ තියෙනවා. ওই තුන තිබුණත් පස්සේ වෙනවා. එතකොට මේ පස්සෙයි පස්ස සමුදයයි මේ පෙන්නන්නේ. ස්පර්ශයයි ස්පස්ස සමුදයයි. මොකද්ද? ඇස ඇතිකල්ලි, රූප ඇතිකල්ලි, චක්කු විඥානේ ඇතිකල්ලි, චක්කු සංපස්සයක් වෙනවා. පස්සපඤ්ඤාත්තිය පඤ්ඤාපෙච්චති.
මාචාර්යතුමා මම පොඩි බාධකයක් කරා. ඇස ඇතිකල්ලි, රූප ඇතිකල්ලි, චක්කු විඥානේ ඇතිකල්ලි. එහෙනම් ඒ තුන වෙන් වෙන් වශයෙන් අපි පනෝගෙන ඒ ඇති ඇස ඇති කල්ලි කියනකොට දැන් මේ මුතුමා විග්‍රහ කරපු විදිහට ඒ තුන අපිම විසින් සකස් කරගත්තු තුන.
ඔව්, ඕක මූලිකව පේන්නේ නැහැ. ඒකයි මම මේ දැන් පටන් ගන්න හැටි කියන්නේ. ඒකට මේ අදුපින්දක සූත්‍රයේ හැටියට ඇස ඇති කල්ලි, රූප ඇති කල්ලි, චක්කු විඥාන ඇති කල්ලි, පස්ස පඤ්ඤාතියක් තියෙනවා. ඕක තමයි සාමාන්‍ය පෘථග්ජන කෙනාගේ ස්වභාවය. ඊළඟට මේ සූත්‍රෙම පෙන්නනවා චක්කුස්මින් අසති, රූපේ අසති, චක්කු විඥානේ අසති. එස නැති කල්ලි, රූප නැති කල්ලි, චක්කු විඥානේ නැති කල්ලි. මේ පස්ස පඤ්ඤාත්තියක් කියන එකට මොකද වෙන්නේ? පැන වෙන්නේ නැහැ. නහෝති. නේතං තානං විජ්ජති. එතකොට මේ ඇති කල්ලි මේවේ, මේ නැත්තං අහම වෙන්න බෑ. එතකොට මේ පෙන්නන්නේ පටිච්චසමුප්පන්න ස්වභාවය. දැන් මේක අපිට මං හිතන්නේ අද කාල වේලා නැති වෙයි මේක විස්තර කරන්න. අපේ ප්‍රේක්ෂකයන්ට මේ ගැන හිතන්න පුළුවන්, මදුගින්ටක සූත්‍රෙත් කියවලා බලන්න පුළුවන්. මේක එතකොට කොහොමද අනිච්ච සංඥාවට ගැලපෙන්නේ, පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ කියන එක බලන්න පුළුවන් වෙනවා. එතකොට මේ ඇස ඇති කල්ලි, රූප ඇති කල්ලි, චක්කු විඥාන ඇති කල්ලි, ප්‍රස්ස සංඥාත්‍ය පැන වෙනවා. එතකොට පස්සෙයි පස්ස සමුදයයි යතන තියෙනවා. ඊළඟට ඇස අසති, රූප අසති, චක්කු විඥානේ අසති, පස්සපඤ්ඤාත්තිය පැනෙන්නේ නැහැ. ඒතර මේ පස්සෙයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි යතන පෙන්නනවා. ওই ටික දැක්කත් සම්මාදික්කී එකවා කියලා දේශනා කරලා තියෙනවා.
මාචාර්යතුමා මම හිතන්නේ අද අපි අති ගැඹුරු මම දකින්න හැටියට මට මම පෞද්ගලිකව දකින්න හැටියට අති සියුම් කරුණු කීපයක් බොහොම පැහැදිලිව ඔබතුමා අපිට ගෙනහැර දක්වන්න උත්සාහ කරා. ප්‍රඥා නාලිකාව ප්‍රඥා ගෝචර දහමක් මේ බුද්ධියේ විමසුමට, සත්‍යයේ විමසුමට දක්වීමට උත්සාහ කෙරෙන මේ සම්පූර්ණ විවෘත සාකච්ඡාවක් හැටියටයි අපි මේක ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. අද මේ කියපු කරුණ මම හිතන්නේ සූත්‍ර දෙකයි දැනට මහාචාර්යතුමා අපිට එළිදැක්වේ. මදුපීඩික සූත්‍රයේ මම හිතන්නේ ඉතාම මුල් කොටස සහ මැද කොටසක් අපිට තේරුම් කරා. නමුත් මේ සූත්‍ර දෙක තුල සිදුවන හේතු ප්‍රත්‍යයෙන් සකස් වන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය සමුදය තවදුරටත් තවත් සූත්‍ර මේකට සම්බන්ධ කරගැනීමෙන් අපිට පහදා දෙනතේ අපේ විමසුමට ලක් කරලා මේ සත්‍ය අවබෝධ කරගන්නාතේ මම හිතන්නේ ආචාර්යතුමා අපිට මේ 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 කියන සමුදේ නම් දකින්න හම්බ වෙන එකක් නෑ. ඒ නිසා ආචාර්යතුමාට ඊටාම පිට පූරකව ස්තුතිවන්ත වෙනවා. මෙතෙක් කාලයක් අපි නිකම් කවියක් ගාතාවක් හැටියට මේ සූත්‍ර විශේෂයෙන්ම තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියන කොටස අනන්තවත් අපි අහලා තිබුණා. අපි හිතුවේ ඒ පස්සය තුල තමයි අපේ දමනය සිදුවේ යුත්තේ කියලා. අද මහාචාර්යතුමා අපිට ඉදක්වපු හැටියට ඒ ස්පර්ශයේ සිද්ධ වෙන විට අපි අසති වෙලා අවසානයි කියලා මට හැඟෙනවා. එහෙමනම් ඉදිරි සතියේදී මේ සූත්‍ර දේශනයේ විශේෂයෙන් මදුපිණ්ඩික සූත්‍රයෙන් තව කරුණු විග්‍රහ කරමින් සියලු ලෝක සත්වයන් හට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ප්‍රමාණිකූලව රැගෙන යමින් මේ උතුම් බුද්ධ දේශනය ත්‍රිපිටක අනුසාරයෙන් යම්කිසි විමර්ශනයකට සාකච්ඡාවකට බඳුන් කිරීමට අපි ප්‍රඥා නාලිකාව ඔස්සේ තවදුරටත් උත්සාහ කරන බව සියල්ලටම කියෙක්නේ සිල් දෙනාටම පෙරුවන් සරණ පතමින් අදවැස්සටම අසංකරණ.